విప్పిని పెదలు శ్రీలంక వి మెదిపు పెదల శ్రీలంక
శ్రీలంక
శ్రీలంక సశిరి అశిరి శ్రీని శ్రీలంక
Sri Lanka ඒක යදේශයක් උදෙසා පහන් දොරක් නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයෙන්
Sri Lanka Sri Lanka Sri Lanka
Radio Sri Lanka presented by Spur New Zealand සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබුවන්, අද 2019 වර්ෂයේ අගෝස්තු මාසේ 16 සිකුරාදා. වෙනද වගේම අපි අදත් ඔබේ නිවහනට ගොඩ වෙන්නේ මෞබිමේ තොරතුරු ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන හදපිරුණු ආදරයෙන් සෙනෙහසින්. ගෙවෙමින් යන මේ සතිය මෞබිමට කරුණු කාරණා කීපයක් නිසාම වැදගත් වුණා. ඒ වගේම නව ශ්‍රීලන්තයටත් ගෙවී ගිය දිනවල එක්තරා විදියකින් නිතර දකින්ට නොලැබෙන සුන්දර සිදුවීමක් සිදු වුණා. ඒ තමයි නව ශ්‍රීලන්තේ සවුත් අයිලන්ඩ් වල ස්ථාන කීපයකම දකින්ට ලැබුණු සදර්න් ලයිට්ස්, එහෙම නැත්නම් ඔරෝරා ඔස්ට්‍රාලිස් කියන සංසිද්ධිය. මෙය උතුරු අර්ධගෝලයේ ඇලස්කාව, ග්‍රීන්ලන්තය වගේ රටවල් වලට නෝදර්න් ලයිට්ස් විදියටත්, නව ශ්‍රීලන්තය, තස්මේනියාව, ආජෙන්ටිනාව, ඇන්ටාක්ටිකාවට සදර්න් ලයිට්ස් විදියටත් දකින්න පුළුවන් වෙනවා. සීත ඍතුවේදි තමයි මෙය දකින්න පුළුවන්. නමුත් හැමදාම දකින්න බෑ. මොකද ඒකට අවශ්‍ය යම් කිසි සාධක සම්පූර්ණ වෙන්න ඕන. හඳ එළිය තියෙන්න බෑ. විදුලි පහන්වල ආලෝකය වැඩිපුර වැටෙන්න බෑ. ඒ වගේම මේ හුඟක් සීතල රාත්‍රියක් වෙන්නත් ඕන. ඇත්තටම මොකද්ද මේ ඔරෝරා කියන්නේ? මේ කියනවා නම් ඉලෙක්ට්‍රිකලි මේ චාර්ජ් වෙච්ච පුංචි අංශු තමයි මේ සෝලා වින්ද. එහෙම නැත්තම් ඉරට සම්බන්ධව ස්පේස් එකෙන් එන ඒවා අපේ අභ්‍යවකාශයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ අපේ ඇට්මොස්ෆියරේට ඇතුල් වෙන වෙලාවේදී මෙහි තියෙන වායුත් එක්ක ඇතිවෙන මේ ප්‍රතික්‍රියාවක් නිසා තමයි ඒ ලස්සන එළි ඇති වෙන්නේ. ඒවා කොළපාට සහ රතුපාට කියලා තමයි කියන්නේ. කොමාරි නව ශ්‍රීලන්තේ හිටියා කියලාම ඒක බලන්න ලේසි දෙයක් නෙමෙයි. සවුත් අයිලන්ඩ් එකේ ඒ සමහර ස්ථානවලට යන්න ඕන. මේ විශේෂයෙන්ම පේනවා කියලා කියන්නේ ස්ටුවර්ට් අයිලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච් වලින් කිලෝමීටර් 3ක් විතර, කිලෝමීටර් නෙමෙයි පැය 3ක විතර දුරක් ගියාම දකින්න ලැබෙන ලේක් තෙකපෝ කියන හරිය, මවුන්ට් කුක් වල තියෙන මවුන්ට් කුක් වල ඉහළටම නැග්ගොත් ඒ හරිය, ඒ වගේම ඉන්වකාගිල්, ඩනීඩන් වගේ පැතිවලට තමයි මේක පෙනෙන්න අවස්ථාවක් තියෙනවා. හුඟක් වෙලාවට මේක දකින්න ලැබෙන්නේ අගෝස්තු වල. නමුත් සීත ඍතු පුරාම දකින්න සමහර අවස්ථාවලදී ලැබෙනවලු. මේක මේ අගෝස්තු මාසේ පිටපිට රාත්‍රී 2කදීම මෙය දුටු බොහෝ දෙනා ඒවායේ වීඩියෝ අන්තර්ජාලයට එකතු කරලා තිබුණා. සංචාරකින් ඉතා විශාල වියදමක් දරමින් මේ ප්‍රදේශවලට රැස් වුණත් එය අහඹු සිදුවීමක් ලෙස ඉතා සීමිත පිරිසකට පමණයි දකින්න ලැබෙන්නේ. මේක බලන්න මේ දුරේක්ෂ අවශ්‍ය වෙන්නේ. පියවියසෙන් පේනවා මේ ගමන ක්‍රයිස්ට් චර්ච් පෝටිල්ස් ප්‍රදේශයේ තයානාව් ප්‍රදේශයටත් මේක හොඳින් දැర్శණය වෙලා තියෙනවා. නෝදන් ලයිට්ස් හෝ සදන් ලයිට්ස් දකින්න නැති වුණත් අපේ මව්බිමෙත් මේ ගෙවී ගිය සතියේ වෙනත් විදියකට ආලෝකමත් වුණා. ඒ සෙංකඩගල ඇසළ උත්සවය නිසා. මහනුවර දළදා පෙරහැර. කුඹල් පෙරහැර පහක්, රන්දෝලි පෙරහැර පහක්, දිවා පෙරහැරක් සහිතව මහනුවර පෙරහැර 11ක් පැවතුණා. රටේ සමහර පළාත්වලට ධාරානිපාත වැසි කඩා වැටුණත් මහනුවර ප්‍රදේශයේ පෙරහැර පැවැත්වෙන රාත්‍රී කාලය ඉතා සෞම්‍ය කාලගුණයක් පැවතුණා. කුඹල් පෙරහැර පහත්, රන්දෝලි පෙරහැර පහත් සංජීවී ලෙස නරඹන්නට ලෝකයේ පුරා පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසලා තිබුණා. පෙරහැර සියලුම අංගවලින් ඉතාම ඉහළ තැනක තිබුණු බව තමයි ආරංචි. මේ පෙරහැර දළදා මාලිගාවේ වෙබ් අඩවිය ඔස්සේ නරඹන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අද වැඩසටහන ප්‍රධාන වශයෙන් මෙන් වෙන්නේ මව්බිමේ කිරීගෙන යන නවෝත්පාදන වැඩසටහනක් ගැන කතා කරන්න. ඒත් මේ සතිය දළදා පෙරහැර ගැන සිහි කරලා අපි හිතුවා ඊට උපහාරයක් විදියට අපේ වැඩසටහනත් ආරම්භ කරන්න මේ ගීතෙන්. මේ විශාරද සුජාත අත්තනායක වසර 50කට පමණ පෙර ගායනා කළ ගීතයක්.
අයිබුවන් හිතවත් අසන්නේ ශ්‍රී ලාංකික අප බොහොමයක් මේ දවස්වල විවිධ ප්‍රවෘත්ති අහනවා ලංකාවේ සිටන් ලැබෙන. ඉතින් ඒ ප්‍රවෘත්ති වැඩි හරියක් මහා මතිවරණයක් ගැන තමයි කතාව. ඉතින් ඉදිරි මාස 4-5 තුළ ජනාධිපති ජනාධිපති මැතිවරණය හෝ සමහර විට පළාත් සභා මැතිවරණය පිළිබඳ තොරතුරු වලින් පිළිගන්නට පුළුවන්. ඒත් අපි හැකිතරම් දුරට ශ්‍රී ලංකාවේ දුර පළාත්වල එහෙම නැත්නම් ගම්බද පළාත්වල වාසය කරන අපේ සහෝදර වැසියන්ගේ ඒ වගේම ඒ පළාත්වල ඉන්න පාසල් දරුවන්ගේ ඕනෑපකම් ගැන ඔබට තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ වලට වඩා වැඩි අවධානයක් ඔවුන් ගැන යොමු කරන්නටයි අපි බලාපොරොත්තු. ඔබට මතක ඇති පසුගිය වාරයේ අපි අපේ වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙන් කළේ මැදවච්චියේ කිරිගල්වැව මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා සහ සිසුවියන් දෙදෙනෙකු අතර සමග කරුණු සාකච්ඡාවකට. ඒ සාකච්ඡාවට පස්සේ ඒ විදුහලේ ගුරු මහත්ම මහතින් කීප දෙනෙකුටත් ඒ වගේම නැවතත් විදුහල්පතිතුමා සමගත් අපිට ඉතාමත්ම දීර්ඝව කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒගොල්ලන් අපි සමග ඉතාමත්ම ඕනෑකමකින් ඉතාමත්ම උනන්දුවකින් කතා කළා. ඉතින් අපි දැනගත දේ ඉතාමත් විශාලයි. මම හිතන්නේ ඒගොල්ලන්ටත් අපි අතින් ඒ වගේම දැන් සම්භාරයක් ලැබෙන්නට ඇති. මේ අපි දැනගත්ත දේ ඒ අවට පාසල් අතුරින් මේ කිරිගල්වැව මහාවිද්‍යාලය තමයි ළඟම පාසල හොඳම පාසල යන කොට්ටාසයට තේරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අවට තියෙන අනිත් පාසල් වලට වඩා මේ පාසලට යම්කිසි මේ ආධාර අවශ්‍ය ආධාර ඒ වගේම මේ පහසුකම් ලැබෙන්නට ඉඩ තියෙනවා ලැබීගෙන යනවා. විශේෂයෙන්ම මේ විද්‍යාව සහ තාක්ෂණය ඉගෙනීමට ඒ සඳහා පහසුකම් ලබා දීම සඳහා මේ අලුත්ම විද්‍යාගාර ගොඩනැගිල්ලක් සැදීමේ කටයුතු ආරම්භ වෙලා දැන් අවසන් අදියරේ තියෙන්නේ. ඇත්තටම සමහර මේ කොටස් වල ඉගෙනීමේ කටයුතුත් ආරම්භ කළා දිනවා. ඒ වගේම මේ විද්‍යාව තාක්ෂණය පරිගණක විද්‍යාව ව්‍යවසායකත්වය ඉංග්‍රීසි ඒ වගේ විෂයන් ඉගෙන ගැනීමට ඒ පළාත්වල වෙසෙන දරුවන්ට ඉතාමත් ලොකු ඕනෑකමක් තියෙන බව තමයි ඒ ගුරු මහතුරුන් අපිට කිව්වේ. ඉතින් ඒ සඳහා ඒ විද්‍යාලයේ මෙතෙක් තියෙන්නේ පහසුකම් සාමාන්‍ය පෙළ සඳහා පමණයි. ඉතින් එහාට මේ උසස් පෙළ සඳහා තියෙන්නේ පහසුකම් කලා විෂයන් ඉගෙන ගැනීමට පමණයි. මොකද විද්‍යාගාර ඒ පහසුකම් නැති නිසා. ඉතින් විද්‍යාව හදාරන්නට කැමති දරුවෝ ඒගොල්ලන් කරන්නේ සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පස්සේ අනුරාධපුරයේ වැනි නගරවල පාසල් සඳහා යනවා. එතකොට අනුරාධපුරයට මෙතන ඉඳලා මහතනේ මේ ගමේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර තියෙනවා. ඉතින් ගමේ ඉඳලා යන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ගමේ ගිහිල්ලා අනුරාධපුරේ පදිංචි වෙන්න ඕනේ. නවතන් පහසුකම් ලබා ගන්නට ඕනේ. ඉතින් ඒ ගුරු මහත්මහත්වරුන් අපිට කිව්වේ ඒ ගිය අය සමහරු මේ තමත්ම මේ අසීරු ජීවිත ගත කරලා නමුත් විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැත් ඉන්නවා. නමුත් වැඩි දිනකට වෙන දෙයක් තමයි ඒ වියදම දරාගන්නට නොහැකි වීම. මේ ගමේ වැඩි හරියක් ඉන්නේ ගොවිතැන් වලින් ජීවිකාව කරගෙන නැහැ. ඉතින් එවැනි ඇයට ඒ වියදම දරාගන්නට තරමක් අපහසුතාවයක් තියෙනවා. නමුත් දරුවන්ගේ ඕනකම නිසාම ඒගොල්ලන් අනුරාධපුරයට යවනවා. විශේෂයෙන්ම මේ නවාතැන් පහසුකම් ඒ වගේම එවැනි නගරවලට ගියාම හැමෝම වගේ මේ අමතර පාඩම් ටියුෂන් වලට යනවා. ඉතින් මේ ළමයින්ටත් යන්න ඕනේ. ඉතින් අපි තේරුම් ගත්ත දෙයක් තමයි අමතර පාඩම් සඳහා එක විෂයකට රුපියල් 3000 ගණනක් විතර මාසෙකට යනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 10000ක් විතර ඒ විෂයන් තුනට ඒ ඇයට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අමාරුව නිසාම සමහරු ගී අධ්‍යාපනයේ අතරමඟ ඒ ළමගේ අධ්‍යාපනයේ අතරමඟ නවතින බව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ තාක්ෂණ විද්‍යාව එතකොට මේ පරිගණක විද්‍යාව ඒ වගේ අනික් ඒ විද්‍යා පැත්තේ මේ විෂයන් වලට ලොකු එල්ලුමක් විශේෂයෙන්ම ව්‍යවසායකත්වය. එතකොට මේ ඉංග්‍රීසි එවැනි විෂයන් ඉගෙන ගැනීමට ලොකු එල්ලුමක් මේ දෙමි පාසල්වල තියෙනවා. ගුරුවරුන් තමුන්ට හැකි පමණ උදව් කරන බව අපිට තේරෙනවා. අපි කතා කළා කීප දිනක් එක්කමත් ඒගොල්ලන්ට හැකි පමණ උදව් කරන බව පේනවා. ඉතින් ඒත් මේ ප්‍රශ්න තියෙන්නේ මේ විශේෂයෙන්ම උසස් පෙළටත් වඩා පහළ පන්තිවලට උනත් ඒ විෂයන්ට අදාළ ප්‍රායෝගික වැඩවලට සම්බන්ධවලට තියෙන පහසුකම් ඉතාමත් අවමයි. බොහොම විෂයන්ට ප්‍රායෝගික වැඩ සඳහා 50%ක ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් ඔවුන්ට ඒ සඳහා තිබෙන ප්‍රතිපාදන මදී. ඉතින් ඒ ලකුණු 50 උපරිමේ ලබා ගැනීමට ඒ දරුවන්ට අවස්ථාවක් නැහැ. ඉතින් මේ ඒ අතරම මේ නවෝත්පාදන සඳහා උනන්දු කරන්නට දැන් මේ ලංකාවේ හැමතැනම වගේ උනන්දුවක් ඇති වෙනවා. ඒ හරහා තාක්ෂණික ඉංජිනේරු පරිගණක වැනි විෂයන් සඳහා එල්ලුම ඉතාමත්ම ඉහළයි. ඉතින් මේ ඒ අයටත් ඉතින් ඒ ප්‍රායෝගික දැනුමේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම නාගරික පාසල් දරුවන්ට එවැනි ප්‍රතිපාදන සැහෙන තියෙනවා. ඒ අතින් දෙමාපියන්ටත් ඒ ප්‍රතිපාදන පාසල නැත්තම් එයාට පුජ්‍යලකෝ ඒ ලබා දෙන්නටත් පහසුකම් තියෙනවා. නමුත් මේ ගම්බද දරුවන්ට ඒ පහසුකම් නැහැ. ඉතින් මේ ඔබ දන්නවා, ඔබ නවසීලන්තයේ ඉන්න ඔබ හොඟ දෙනෙක් දන්නවා, දැන් ප්‍රායෝගිකව මේ පරිගණක ගෙනුම නැත්තම් එහෙම නැත්නම් ඩිජිටල් එඩියුකේෂන් නැත්තම් හැමෝම කියන්නේ තව අවුරුදු 10කින් මේ රැකියාවන් අද තියෙන රැකියාවන් එකක්වත් තව අවුරුදු 10කින් නැහැ. ඒ අවුරුදු 10කට පසු එන්නේ තනි ක්‍රම අලුත් රැකියාවන්. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කියන කිවිමක් නෙමෙයි. අපිට දැන් අපි වැඩ කරන තැන්වල වෙනස්කම් බැලුවාම අපිට පේනවා සමහරට අවුරුදු 10ක් නෙමෙයි ඊට ඉස්සෙල්ලත් ඒ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වේ නවසීලන්ත වෙනකොට ඒ හා සමානවම ලෝකයේ අනිත් රටවලත් ඒ වගේම වෙනවා. ලංකාවෙත් ඒකම තමයි තත්ත්වය. ගෙමින් පළාත්වල නෙමෙයි, නාගරික පළාත්වල ඒ වෙනසට මුහුණ දෙනට දරුදරයන්ට පුළුවන් වේවි. නමුත් ගම්බදරියන්ට ඒකට මුහුණ දෙන්නට පුළුවන් කමක් නැහැ. දැම්ම ඉඳම්ම ඔවුන්ට ඒ පිළිබඳව වැඩසටහනක් කරේ නැත්නම් එහෙම. ඉතින් ඒක තමයි අපි මේ ඒ ගුරු මහතුන්ගෙන් සහ විදුහල්පතිතුමත් එක්ක පසුව කළ කතාවලින් අපි තේරුම් ගත්තේ. ඉතින් මේ ඒ ගැන මේ ඒගොල්ලන් අපිට කියන්නේ අපි අපිට කිව් දේම අපි ඔබට කියන්නම් පුළුවන් නම් ලංකාවට ඔයගොල්ලන් එනවා නම් මේ අඩුම ගානේ දවස් කීපයක් හරි ඇවිල්ලා ඒ ළමයින්ට පොඩ්ඩක් උගන්නන්න පුළුවන්ද, ඉංග්‍රීසි ටිකක් උගන්නන්න පුළුවන්ද, විද්‍යාව පොඩ්ඩක් උගන්නන්න පුළුවන්ද, එහෙම පුළුවන් නම් එහෙම ඒගොල්ලන්ට ඕනම මේ පහසුකමක් අපිට ලබා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ඒගොල්ලන් කියන්නේ. නමුත් ඉතින් ඒකේ ප්‍රායෝගික තත්ත්වය බැලුවම, යථාර්ථය බැලුවම අපි දන්නවා ඒක අපි ඔබලා හැමෝම දන්නවා ඒක මේ දවස් දෙක තුනක් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් තාක්ෂණය, එතකොට පරිගණක විද්‍යාව, ඒ වගේම ඩිජිටල් අධ්‍යාපනය, ඉංග්‍රීසි, ඒ වගේ මේ දැනුමක් ලබා ගන්නට ඔවුන් ඒ ගම්පලාත්තු විශේෂම ලංකාවේ දුර ගම්පලාත්තුල සිටින ශිෂ්‍යාවන්ට ඉතාමත්ම ඕනෑකමක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ප්‍රතිපාදන නැහැ. සමහර ලොංගා දුරට ඒ ප්‍රතිපාදන කියලා කියන්නේ ගුරුහින්ගයත් ඒ ප්‍රතිපාදන වල මුල් කොටසක් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවාම ලංකාවේ ඉඳන් මෙහෙ ඇවිල්ලා මේ දියුණු රටවල වලට ඇවිල්ලා අපි ඔබ වගේ අය අපිට මේ ඒ ගැන කියා දෙනට දැනුම තියෙනවා, හැකියාව තියෙනවා, මේ ඒකට ඕනකමක් තියෙනවා. නමුත් අපි මෙහෙ ඒගොල්ලන් එහෙ අපිට පුළුවන්කම තියෙනවා, නමුත් දෙන්න හැටියක් නැහැ. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා, ලබා ගන්න හැටියක් නැහැ. ඉතින් මේ තත්ත්වය අපි කතා කළා. අපි කල්පනා කළා කොහොමද මේ කොට්ටාස දෙක එකතු කරන්නේ, ඒ පිළිබඳව අපිට කළ හැකි දෙයක් තියෙනවද. ඉතින් අන්න එතන තමයි අපි ආවේ. අපි ගැන දැන් මේ දිනවල මේ සොයාගෙන යනවා. ඉතින් අපිට ඔබෙන් ඉල්ලන්නේ මේ ඔබටත් ඒ පිළිබඳව ඔබගේ ශ්‍රමයෙන් කාලයෙන් උදව් කරන්නට කැමති නම් ඒ වැඩපිළිවෙල හදා ගන්නට ඔබටත් උදව් කරන්න කැමති නම් ඔබටත් මේ ඒ පිළිබඳ තමයි කාලයක් තිබෙනවා නම් කරුණාකරලා අපේ අමතන්න අපිට ඒ ඒ උපකාරය ඉතාමත්ම වටිනා මේ අවස්ථාවේදී. ඉතින් අපි ඔබට අපහා සම්බන්ධ වෙන්නට අපේ විදුල් තැපැල් ලිපිනය මේ අපි කියන්නම් spurns.group spurnz.group spurnz.group at gmail.com අපගේ විදුත් ලිපිනය නැවතවරක් spurnz.group at gmail.com. එහෙම නැත්නම් දුරකථන අංකය 02744 89 04 68. නැවතත් කියන්නම් 02744 89 04 68 දුරකථනයට කතා කරන්න මම මහින්ද. ඉතින් ඔබගේ අදහස් ඉතාමත් වටිනවා. ඔබට මේ මේ සඳහා දායකත්ව දී හැක්කේ කොහොමද කියන එක අපි ඔබගෙන් මේ අසා සිටිනවා. අපි හැමෝම එකතු වෙලා මේ ගම් පළාත්වල දූ දරුවන්ට අපිට කරන්න පුළුවන්. අපි මේ කියන්නේ ළමයින්ට අවුරුද්දක් උගන්වන්න කියලා නෙමෙයි. ඒගොල්ලන් කියන්නේ ඒ ගුරු මහත්මීන්ට තරමක සහයක් ලබා දෙන්න. මොකද ඒගොල්ලන්ගේ මේ දැනුමේ ප්‍රමාණය අපි දන්න දැනුම ප්‍රමාණයට අඩුයි. ලෝකේ ගැන ඒගොල්ලන්ගේ තියෙන දැනුම අඩුයි. නමුත් අපිට පුළුවන් ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට මේ දෙන්න, ඒගොල්ලන්ට මේ ගුරුහරුකමක් ලබා දෙන්නට අපිට පුළුවන්. ඉතින් ඒක. ඉතින් මේ පිළිබඳව අපි මේ අදහසට ආවේ තනියම නෙමෙයි. අපි පසුගිය වැඩසටහන පස්සේ කතා කළා ලංකාවේ කොස්ටි කියලා ආයතනයක් තියෙනවා. මේ රජයේ ආධාරයත්ව පවත්වාගෙන යන ආයතනයක් COSTI කොස්ටි ආයතනය. ඒකෙන් කියන්නේ Coordinating Secretariat of Science, Technology and Innovation in Sri Lanka. ඉතින් මේ ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මහාචාර්ය අදිත් දි අල්ලිස් මහතා කටුබෙද්ද විශ්වවිද්‍යාලයේ මේ රසායනික සහ මේ විවිධ මේ වෘත්තීන් සඳහා තිබෙන මේ අංශයේ ප්‍රධානී මහාචාර්ය අදිත් දාලිස් මහතා. අපි ඒ මහතාටත් මේ කොස්ටි ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා අභිසිංහ මහත්මියටත් කතා කළා. ඉතින් අපේ අත්දැකීම් අපි කිව්වා මේ ගමි විදුහල් ගැන තියෙන, ඒ වගේම අපිට කරන්නට පුළුවන් දේවල් අපි කිව්වා. ඉතින් මේ අපේ අදහස වුණේ ස්කයිප්, වයිබර්, එහෙම නැත්නම් වට්ස්ඇප් තාක්ෂණය හරහා ඒ සිසු දරුවන්ට ඒ ගුරු මහත්මින්ට මේ කතා කරලා ටික වෙලාවක් සෑහෙන වෙලාවක් කතා කරලා අපිට ඒ පාඩම් ගැන අපේ මේ විශේෂයෙන්ම ප්‍රායෝගික මේ තාක්ෂණය මේ පරිගණක විද්‍යාව වැනි විෂයන්ගේ ප්‍රායෝගික පැත්ත ළමයින්ටත් උගන්වන්න ඒගොල්ලන්ට උනන්දුවක් ඇති කරගන්නට, ඒ වගේම ගුරු මහත්මින්ට අත්වලක් වෙන්නට තමයි අපේ මේ අදහස වුණේ. ඉතින් ඒ අදහසට මේ මහාචාර්ය අදිත් දාලිස් මහතා ඉතාමත්ම සතුටු වුණා, ඉතාමත්ම කැමැත්තෙන් සහාය දෙන්න මේ ඉදිරිපත් වුණා. ඉතින් මේ ඒ සඳහා ඒ මහත්මයාගේ මේ උපදෙස්, ඒ වගේම මේ සඳහා කෙරෙන මේ දිරිගැන්වීම ඒ මහතා අතින් කෙරේ ඉදිරියට. ඉතින් අපිට ඒ මහතා කිව්වේ පුළුවන් නම් නියම ව්‍යාපෘතියක් මත පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට මේ වැඩ පිළිවෙල ස්කෝල එක පටන් ගන්න. ඉතින් අපි බලමු ඉතින්දි කොයි වගේද ඒකට තියෙන ප්‍රතිචාරය කොහොමද, මොනවද තියෙන ප්‍රශ්න කියන එක. ඉතින් අපි ඔබටත් නැවතත් මේ ආරාධනා කරන්නේ අපිත් සමග සම්බන්ධ වෙන්න. ඊට කිව්වා අපේ විදුලි තැපැලට ලියුමක් එපියක් හෝ එහෙම නැත්නම් මේ දුරකථන අංකයට ඇමතීමක් දෙන්න. අපි කතා කරලා බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. දැන්ටත් අපිට කිප දෙනෙක් ඒ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් නමුත් අපිට හැමෝටම ආරාධනා කරන්න අවශ්‍යයි. ඉතින් මේ මෙහෙම කතා කරනකොට දැන් අපි මේ ලංකාවේ මේ නවෝත්පාදන පිළිවෙලවල් ගැන විද්‍යාවට සහ මේ ඩිජිටල් තාක්ෂණයට තියෙන ඉල්ලුම වැඩි කර ගැනීමට ලොකු ව්‍යාපාර කීපයක්ම යනවා. ඉතින් අපි පසුගියදා අහගෙන හිටියා එවැනි වැඩසටහනක් රූපවාහිනී මේ දොරමණ්ඩල වැඩසටහනක් දැන් මාස කීපයකට ඉස්සෙල්ලා. ඉතින් අපි මේ වැඩසටහනේ කොටස් කීපයක් ඔබට මේ වෙලාවේ ප්‍රචාරය කරන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ අදහස තරදුරටත් වර්ධනය කරන්න. හොඳයි, දැන් අපි අහලා බලමු. මේ කතා කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතා.
මේක පටන් අභියෝගයක් වුණා. අපේ රටේ සාමාන්‍ය ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ
බිල්ඩින් හදන්න කෝටි ගණන් ඉල්ලලා ගොඩනැගිලි හදන්න තමයි, ඒවා වායු සමීකරණය කරන්න තමයි අපේ රටේ ගොඩක් සල්ලි වියදම් කරන්නේ. මෙතුමා මට එදා ටෙක්සස් විශ්වවිද්‍යාලේ උගන්වපු දේ, මේ නවෝත්පාදන කරනවා නම් සල්ලි පස්සේ දුවන්න එපා කියලා, ඒක තමයි මගේ ඕබේ තිබුණේ. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රජාවට කිව්වා වැඩ කරන්න ආකාශය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ක්ලවුඩ් එකේ තමයි අපේ ස්ටෝරුව තියෙන්නේ, හැම දෙයක් එතන වැඩ කරන්න. සර් ගොඩනැගිලි ඉල්ලන්න එපා, කාමර ඉල්ලන්න එපා, මට දෙන්න දැ, මට තියෙන්නේ මගේ කාමරේ විතරයි. එතකොට මේක ඇතුලේ අපේ වෛද්‍ය පීඨයේ අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්, එතුමාගේ නම විශේෂඥ වෛද්‍ය බවන්ත ගමගේ. එතුමා මොකද්ද කරේ, රටවාජ්‍යවල ඇවිදලා දැකපු විවිධ උපකරණ මෙහෙ මොඩිෆයි කරන්න පටන් ගත්තා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කරන කාලේ ජපානයේ ජයික ආයතනයෙන් දුන්න ගොඩක් දේවල් තියෙනවා, දැන් ඒවා පරණයි. ඒවා කැමරා එහෙම අපි මුකෙන් ඇතුළට යවනවා. මේවට වෙන කොටස් මේ ශල්‍ය වෛද්‍යවරයා කණ්ඩායමක් එකතු කරගෙන හදන්න පටන් ගත්තා. හදලා 2018 දෙසැම්බර් මාසේ වෙද්දී මේ මුළු ලෝකෙම ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගම අභියෝගාත්මක තරගාවලියක් ආරම්භ කරා, මේ වගේ නවෝත්පාදන තරගාවලිය. ඒකට 1500ක් කණ්ඩායම් ඇතුළත් වුණා. අසන්ත පළවෙනිය වුණේ අපේ අර ලාබාල ශල්‍ය වෛද්‍යවරයා ආචාර්ය බවන්ත ගමුණි. අපේ පීඨාධිපතිවරු 8 දෙනෙක් ඉන්නවා. ඉස්සෙල්ලම අවුරුද්දේ මුලදී විශ්වවිද්‍යාලයට සල්ලි ටික මහා භාණ්ඩාගාරයෙන් එවුවහම මම පුරුද්දක් වශයෙන් කරන්නේ මේ 8 දෙනත් එක්ක වාඩි වෙලා සල්ලි කොච්චර ප්‍රතිශතයක් මේ නවෝත්පාදන පර්යේෂණ වලට අයින් කරනවද කියලා, ඒක අයින් කළා තමයි අපි කනබොන දේ සැලසුම් කරන්න. එහෙම අයින් කරාට පස්සේ අපි පහුගිය අවුරුදු 4 අයින් කළා තියෙනවා මිලියන 500ක් මේ වගේ පර්යේෂණ සඳහා. ඒ නිසා ඔය ශල්‍ය වෛද්‍ය බවන්තගමගේ ඉන්දියාවේ ඉන්නකොට තව විනාඩි 5කින් අපේ තරගය, තව විනාඩි 2කින් අපේ තරගය, අපි තරගයේ දින්න ඒ වගේ අපි පවුලක් බවට පත් වුණා මේ නවෝත්පාදන සමාජයේ ඇතුළේ. එතකොට ඔවුන්ගේ පිළිතුරු ලබාගෙන එනකන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ බලාගෙන ඉන්න මට්ටමට පත් වුණා. මේ වගේ තමයි මේ සිය ගාණක් නවෝත්පාදන එන්න පටන් ගත්තේ. දැන් එක නවෝත්පාදනයක් එළිදකලා තියෙනවා, ඒක 100%ක්ම ශාකසාරයි. ඒක හදලා තියෙන අපේ විද්‍යාපීඨයේ ආහාර තාක්ෂණ අංශය. ඒ පෙත්ත බිව්වහම ඔවුන් සාතික කරනවා පැය දෙකක් නිඳ යන්නේ නැහැ කියලා. තාම අපි මේක මහජනතාවට ගේන මට්ටමට ගෙනල්ලා නැහැ, පරිශන මට්ටමේ තියෙන්නේ. ඔවුන් ඒක හදන්නේ අපේ මාමාර්ගවල තියෙන මේ වාහන පස්නත් එක්ක ඇතිවන අනතුරු නිසා මාතරින් අපේ හයිවේ එකකට නැගපු කෙනෙකුට කඩුවලින් බහින්ද පැය දෙක ඇතුළත නිින්ද නොයවා තියන්න තමයි අර පෙත්ත හදලා තියෙන්නේ. ඒ පෙත්ත හදන්න සත ගාණක් යන්නේ. නමුත් මේ වගේ අපේ රටට අවශ්‍ය
වැඩිම අනතුරු සිද්ධ වෙලා තියෙන නිින්ද ගිල්ල.
මේ ඔක්කොම දැන් ඒ අය මේ නිෂ්පාදන වලට ඇවිල්ලා. අනිත් දේ තමයි දරුවන්ට අපි කිව්වා ඕගොල්ලන්ගේ අදහස් එවන්න කියලා. අලුත් අදහස් ලියලා එවන්න. ඒ අදහස ක්‍රියාත්මක කරන්න යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නම් හරියට කියලා එවන්න. මොනවද ගන්න ඕනේ, කොච්චර ඕනේද කියලා. සමහරු එව්වා ලොකු යෝජනාවලි සත පහක්වත් එපා කියලා. ඒ කියන්නේ මේ අපේ පරිසරයේ මේ දේවල් හොයාගන්න පුළුවන්. අපි ඒවට මුල් තැන දීලා හදන්න පුතා කියලා කිව්වා. සමහරු බොහොම සුළු මුදලක් තියෙනවා. ඉතින් අපි ලක්ෂ කීපයක් වියදම් කරද්දී මේ නවෝත්පාදන 200කට අසන්න ප්‍රමාණය කරලියට ගේන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේ කණ්ඩායම පීට හතරේ බෙදිලා නැහැ. එක වෛද්‍ය ශිෂ්‍යෙක්, තව ඉංජිනේරු ශිෂ්‍යෙක් එක්ක, තව තාක්ෂණ විද්‍යාපීඨයේ ශිෂ්‍යෙක් එක්ක, තව සිංහල අධ්‍යනාංශයේ ශිෂ්‍යෙක් එක්ක, කළමනාකරණ අංශයේ ශිෂ්‍යෙක් එක්ක මේගොල්ලෝ කණ්ඩායම වශයෙන් එකතු වෙලා තමයි වැඩ කරගෙන ගියේ. මං හිතන්නේ බන්දුල විජේ ආචාර්යතුමාට මතක ඇති, රයිස් විශ්වවිද්‍යාලයට ගියපු වෙලාවේ මම ඇහුවා එක ප්‍රශ්නය, මේ නවෝත්පාදන පටන් ගන්නෙ කොතනින්ද කියලා. ඒක මාව එක්කන් ගිහිල්ලා පෙන්නුවා නැගී බෝඩ් එකක්, මේ රයිස් විශ්වවිද්‍යාලේ මේ වැඩ බිම ඉදිරියේ තියලා තියෙනවා. මට ආවොත් අලුත් අදහසක්, මම ඇවිල්ලා ඒක ලියනවා. මගේ අදහස ලියලා මගේ ඊමේල් ලිපිනයත් එක්ක පෑන මං එතනින් තියලා යනවා. තව බලට කාපු කෙනෙක් ඇවිදගෙන යන ගමන් ඇවිල්ලා බලනවා කාගේද අද අලුත් අදහස් තියෙන්නේ කියලා. එයාටත් ඒ සම්බන්ධයෙන් අදහසක් තියෙනවා නම් එයා ඒකට අදහසක් එකතු කරලා එයත් එයාගේ විද්‍යුත් ලිපිනය ලියලා එයා යනවා. මේ විදියට කණ්ඩායමක් ඉබේ හැදිලා, සමහර වෙලාවට එතන ශ්‍රී ලාංකිකයේ, සමහර වෙලාවට එතන බ්‍රිතාන්‍ය ජාතිකයේ, ඉන්දියානුවේ, කවුද දන්නේ, සමහරලාට ඔහු සේවකේ, සමහරලාට ඔහු මහාචාර්යවරු, කවුද දන්නේ, සමහරලාට මේ රයිස් විශ්වවිද්‍යාලයට ආපු වෙන ආගන්තුකෙක් වෙන්න පුළුවන්. ඔහු ඒක දැක්කොත් ඔහුත් ඒ සඳහන් කරනවා. අවසානයේදී අර මුල් යෝජනාව ගෙනාපු කෙනා නායකයා වෙලා මේ හතර පහ දෙනත් එක්ක අර වැඩබිමේ වාඩි වෙනවා ඒ නවෝත්පාදනය සඳහා. ඔවුන් ඒකේ කරන්නේ ඒ නවෝත්පාදනයේ එළිදැක්වීම පමණක් නෙමෙයි, ඒ නවෝත්පාදනයේ ලබාගෙන ඒ වාණිජ මට්ටමට ගෙනියන. ඔවුන් ඒ තුලින් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, කලාකාමීන්, රසිකයින් කෝටි ගණන් පේටන්ට් අයිතිය තුලින් බන්දුල විජේ මහත්තයාට ඇතුළු ඒ වයින් ඩොලර් ප්‍රමාණයක් මාස් පතා, දවස් පතා, තප්පරෙන් තප්පරේ එන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නිර්මාණය කරා නවෝත්පාදන සභාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළේ. එතකොට මේ නවෝත්පාදන සභාව ඇතුළේ ශිෂ්‍යෝ 10,000 ගානක් විවිධ නිපයුම් ඉදිරිපත් කරනවා. මම දාපු එකම එක කොන්දේසියයි එතන තියෙන්නේ. එක කණ්ඩායමකට එක ආචාර්යවරයෙක් ඉන්න ඕන කියලා. මොකද රජයේ මුදල් ලබා දෙනවා නම් මට ශිෂ්‍යයින්ගේ අතට ඔවුන්ගේ බැංකු ගිණුමට සල්ලි දාන්න බෑ. ඒක තමයි රජයේ නීතිය. ඉතින් මම අර ආචාර්යවරයත් එක්ක යම්කිසි බැඳුම් කරයකට අත්සන් කරා මේ වැඩේ හරි ගියේ නැත්තම් කවදා හරි දවසක පණියෙන් දෙන්න වෙනවා කියලා. නමුත් ඒ තරම් ඒ ආචාර්යවරුන්ට විශාල ශක්තියක් තිබුණා. දැන් මේ වැඩේ අපි හරියට කරනවා. ඉතින් මේ ඇතුලේ තිබිච්ච තව වැදගත් දෙයක් තමයි අපි දැන් ගොඩක් කතා කරා මේ ශාක ගැන. අපි විශ්වවිද්‍යාලයේ ලියුමක් ඇරියා මම සෑම ආචාර්යවරයෙකුටම, ඔබ යම් කිසි දවසක මේ පරිසරය සම්බන්ධ පර්යේෂණයක් කරලා තියෙනවා, එහෙම කරලා තියෙනවා නම් ඒවයේ මූලාශ්‍ර එක්ක මාව එක දැනුම් දෙන්න. මේ ගස්කොළන් වැල් මේවා ගැන ඔබගේ පර්යේෂණ ඇත්නම් දැනුම් දෙන්න. හසන්ත කලින් කියපු ආයුර්වේදයට අදාළ විශ්මිත ශාක විසි ගණනක් පිළිබඳ ආචාර්ය උපාධි පළ කරපු ආචාර්යවරු විශ්වවිද්‍යාලෙ හිටියා. මම එක දවසක වුණ සනාතන සභා රැස්වීම ශාලාවට කැඳවල මම එහුව කෝමේ පරිශ්‍රම. ඒ අය විසි ගණනක් මට උත්තර දුන්නේ ඒ ඔක්කොම තියෙන්නේ පුස්තකාලේ. ඒ පුස්තකාලේ අපි කරපු එක වැඩක් තමයි ඒ සඳහා වෙනම පරිශ්‍රම මධ්‍යස්ථානයක් නිර්මාණය කරලා වැඩියෙන්ම පරිශ්‍රණ කටයුතු වලට ඒ තුල සම්බන්ධ වෙච්ච කෙනා ඒකේ අධ්‍යක්ෂක කරලා මේ සියලුම ආචාර්ය උපාධි නැවත තමන්ගේ කාමර වලට ගෙනිල්ලා තමන්ගේ කණ්ඩායම් එක්ක අලුතෙන් පරිශ්‍රණ පටන් ගත්තා. ඒ නිසා දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ කණ්ඩායමේ නවෝත්පාදන අපි හෙට විවෘත කරනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. මේ විදිහට මුදල් වියදම් කරන්නේ නැතුව අර මිනිස්සුන්ගේ හිතේ තිබිච්ච අදහස් ලෝකේ ලොකුම ටැක්සි ව්‍යාපාරයේ හිමි වෙලා තියෙන්නේ එක ටැක්සියක්වත් නැති කොම්පැනිකට. ලෝකේ එක හෝටලයක්වත් නැති කොම්පැනියකට තමයි ලෝකේ ලොකුම හෝටල් ජාලය අදායිති වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් බඩුවක් මේ ඇහිං දැකලා කඩේකට ගිහිල්ලා ලෝකයට ගන්න නැති තරමට ඇවිල්ලා තියෙනවා. වෙනසෙන් කමිසයක් ගන්න ඕන නම් අපි අන්තර්ජාලයට ගිහිල්ලා කොලර එක තියෙන්නේ කොහොමද කියලා ඒකේ පොඩි හරියක් දාන්න. සාක්කුවක් අපිට එපා නම් පවුම් පහක් කමිසේ අඩුයි. සමහර උඩ සාක්කුව පාවිච්චි කරන්නේ නැහැ. ඒත් කමිසේ සාක්කුවක් තියෙනවා නම් අපි ඒකට යම් කිසි මුදලක් ඒ ආයතනයට ගෙවනවා. අර මාචාර්ය රණවිද සිරුවා කිව්ව අර පර්සනලයිස් මෙඩිසින් පුද්ගලයටම අවශ්‍ය කරන දේ වගේ ඒක වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි අද හැම තැනටම ඇවිල්ලා. ඒ නිසා මේ ලොකු ෂෝකේස් නෑ අද ලෝකේ. මේ සාප්පු සවාරි කියලා එකක් ලෝකේ නෑ. මිනිස්සු හිනා වෙනවා ඒ වගේ තැනක් ගැන කතා කරනවා. ඒව ඔක්කොම පිරිවැය වෙලා ඒවා අපිට අන්තිමට දරන්න වෙනවා. අද ලෝකේ අවශ්‍ය දේ මොකද්ද කියලා අර හරිය දැම්මාම තමන්ගේ දොරකොඩට එනවා. ඇමරිකාවේ මෙතුමා මට පෙන්නුවා සමහර ගෙවල් වල තියෙන ශීතකරණය කියලා තියෙනවා. කොන්දේසි දාලා කැරට් මෙච්චර තියෙන්න ඕනි, බීට්රූට් මෙච්චර තියෙන්න ඕනි. එතකොට ඒ අල ප්‍රමාණය යම් මට්ටමක් දක්වා අඩු වුණාට පස්සේ එතනින් වෙනම මැසේජ් එකක් යනවා. ඒ අපි බඩු මිලදී ගන්න සාප්පුව එතනින් ඒ බඩු ටික ඇවිල්ලා අපේ දොර කොඩට එනවා. අපි ගෙදර එන දවසට අපේ බැංකු ගින්නේ ඒ කොටස කැපිලා යනවා. කාලේ කොච්චර ඉතුරු වුණාද? මේ ඔක්කොම කරේ මේ මැෂිමක්. ඒ කියන්නේ අද ලෝකේ ඇවිල්ලා තියෙනවා මැෂිමයි කතා කරනවා පුද්ගලයාට විවේකයේ දීලා. ඒ නිසා අනාගතයේදී යම් කිසි පුද්ගලයෙක් මැෂිමකට වඩා ක්‍රියාකාරී නොවුනොත් ඌට රස්සාවක් නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනි. විශ්වවිද්‍යාල මේ හිතන සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරගන්න වෙයි. පාරට බහින දරුවගේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඇතුලේ කාමරයක ඉගෙන ගන්න දරුවගේ ඉඳලා මේ ඔක්කොම අපේ රටේ මෙතුමා කියපු දෙයට අධ්‍යාපනය වෙනස් විය යුතුයි කියන එකට 100%ක් මම එකඟ වෙනවා. සම්පූර්ණයෙන් මේවා වෙනස් කරලා මැෂිමක් එක්ක කතා කරන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මාචාර්ය රණවිද සිල්වා කිව්වා වගේ අපේ කම නැති කරගන්න ඕනි කියලා. ඒ අපේ කම අපිට සුරකින්න පුළුවන් මේ යන්ත්‍ර සූත්‍ර එක්ක කතා කරද්දී. මේ ඔක්කොම තියෙන්නේ අපේ සිත් තුළ. ඒ නිසා අපි අපේ පරිසරයට ගරු කිරීම, මේ අපි පරිසරයත් එක්ක ජීවත් වීම අපි නැති කරගන්න ඕනේ නැහැ. අපි විද්‍යාපීඨේ පටන් ගත්තා අලුත් සංකල්පයක්. ඉනෝ කම යම් සුරකින්න කොහොමද ඉන්න ඕනි කියලා උගන්වනවා ළමයින්ට. කොහොමද ඉන්න ඕනි, කොහොමද වාඩි වෙන්න ඕනි, කොහොමද කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න ඕනි, කොහොමද ඉස්සර මිනිස්සු බංකුවල වාඩි වුණේ. පාසලේ බංකුවේ කොන්ද හේතු කරන්න තැනක් නැහැ. නමුත් අපි කොන්ද කෙලින් තියාගෙන තමයි ඉගෙන ගන්න කොට ඉන්නේ. එතකොට අපි ඒ ක්‍රමයේ දැන් දරුවන්ට උගන්වනවා. හැබැයි අපි දරුවන්ව ගේනවා පරිසරයට. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ මහාචාර්ය හිරන් අමරසේකරගේ වැඩක් මේක. එතුමා පරිසරවේදී, එතුමා මේ දරුවන්ව හවසට ගේනවා මේ විශ්වවිද්‍යාලයේ මේ මල් උයනට ගෙන්නලා හැමෝම වාඩි කරලා දෙලිමල් ටිකක් දීලා හකුරු කෑල්ලක් දීලා උගන්වනවා ඉන්න ඕනේ කොහොමද කියලා. මේ කමු කියන එකේදී අපි ළමයින්ට උගන්වනවා මොනවද කන්න ඕනි කියලා. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්න මේ රටේ මේ කොස්වලට රසිකිලි සෝදක ඉදිරිපත් කරලා දාලා තියෙනවා කියලා මේ පුවත්පත්වල සතියන්තෙ කිව්වා. කවදාවත් මේ මිනිස්සු මේවා කන්නේ නැද්ද කියලා අපිට හිතාගන්න බෑ. එතකොට අපි විශ්වවිද්‍යාල දරුවෝ මාචාර්ය රනිල් සිල්වා කිව්වා වගේ මේවා උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ යමු කිව්වහම කොහොමද යන්නේ? අපිට හැමතිස්සෙම කාර් එකක් ඕනේද? අපිට පයින් යන්න පුළුවන් දුර ප්‍රමාණයක් නම් අපිට යන්න බැරි ඇයි? අපි ළමයින්ට යන්නේ ගන්න. සුරකිමු කියන්නේ පරිසරය. එතකොට මේ දේවල් ගෙනත් අපි ළමයින්ට තේරෙන්නේ විදිහට යමු, ඉමු, කමු, සුරකිමු. මේ වගේ සංකල්පත් එක්ක තමයි මේ නවෝත්පාදන සමාජයේ විශ්වවිද්‍යාලෙ දියුණු කරගෙන යන්නේ.
ඔව් මං කියන්නේ ඔබ සමහර විට එවැනි දේවල් අසා මිට පෙර අසා නොතිබෙන ඉඩ තියෙනවා. අත අවශ්‍යම මේ විශ්වවිද්‍යාලවල ඒ වගේම මේ පාසල්වල මේ නවෝත්පාදනයේ මාතෘකාවට ඉතාමත්ම සුවිශේෂී තැනක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ නවෝත්පාදන කියලා කියන්නේ මේ අලුතෙන් යමක් නිෂ්පාදනය කරලා ඒක වෙළඳපළට යවන එක පමණක්ම නොවෙයි, ඒ පිළිබඳ උනන්දුවක් ඇති කරලා ඒ තරම් ඒ විෂය පිළිබඳ උනන්දුවක් ඇති කරලා ළමයින්ට ඒ ගැන හිතන්නට උගන්වන එක. ඉතින් ඒ සිතිවිලි කොයිතරම් දුරට යනවද කියන එක මම හිතන්නේ අපි කාටවත් කියන්න පුළුවන් කියලා. ඉතින් ඒ සිතිවිලි තමයි මම හිතන්නේ ලෝකේ මේ විද්‍යා දියුණුව මේ තරම් දුරට ගෙනෙන්නට උපකාරලා තියෙන්නේ. ඉතින් අපි තවත් කතාවක් ඒ වැඩසටහනේම කෙරුණු තවත් කතාවක් මහාචාර්ය බන්දුල විජේරත්න මහතා. බන්දුල විජේරත්න මහතා කියලා කියන්නේ මේ ඇමරිකාවේ සිටින ඉංජිනේරු පර්යේෂකයෙක්, නවනුපෙම් විද්‍යාඥයෙක්. ඒ වගේම මේ මහතාගේ විශේෂත්වය වෛද්‍ය ඉංජිනේරු උපකරණ නිෂ්පාදනය කිරීම නිපැයවීම. ඉතින් ඒ මහතා මේ අවස්ථාවේදී කතා කරන්නේ මේ කොහොමද මේ කණ්ඩායම් හැංගීම මේ නව නිෂ්පාදන වලට උපකාරී වෙන්නේ කියන එක. ඉතින් මේ කොහොමද මේ අදහසක් වෙළඳපළට දක්වා ගෙන යන්නට හැකියාව ලැබෙන්නේ? එය කොහොමද අපි අපේ දරුදරියන්ට, විශේෂයෙන්ම අපි මේ ගැමි දරුදරියන්ට, ඒගොල්ලන් තමයි මම හිතන්නේ වැඩිම මේ අදහස් පහළ වෙන්නේ විවිධ දේවල් දකින නිසා, ඒගොල්ලන්ට කොහොමද මේ අදහස් ලබා දෙන්නේ කියන ගැන තමයි මේ මහතා කතා කරන්නේ. හොඳයි, දැන් අපි ඒ කතාවට තහල බලමු.
සම්පත් අමරණීය මහත්තයා කිව්වා කණ්ඩායම් ගැන. ඒක බොහොම වැදගත් කාරණාවක් අපි සාකච්ඡා කරන්න ඕන. යම් කිසි නවෝත්පාදනයක් ඔය ඔබතුමා කිව්ව වගේ ගරාජ් එකේ ඉඳලා වෙළඳපොළට ගේනවා නම් ඒක සාමාන්‍යයෙන් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කණ්ඩායමක් ඉන්න ඕන. ඒකේ විද්‍යාඥයෙක් ඉන්න පුළුවන්, එතන ඉංජිනේරුවෙක් ඉන්න පුළුවන්, කර්මාකාර පීඨය කෙනෙක් ඉන්න පුළුවන්, එතන ගියාම මාකටිං වගේ ඒ වගේ නානා ප්‍රකාර දක්ෂකම් තියෙන මිනිස්සු ඉන්න ඕන කණ්ඩායමේ. මේ අදහස ඒ ගරාජ් එකේ ඉඳලා මේ වෙළඳපොළට ගේන්න. ඉන්න එහෙම කණ්ඩායමක් හදනකොට ඇමරිකාවේ තියෙනවා බොහොම වැදගත් කාරණාවක්. ඒ වැදගත් කාරණාව වෙන රටවල බොහොම අඩුයි. ඒක තමයි දැන් ඇමරිකාවේ එක පීඨයක් කුයි තව පීඨයකුයි අතර මෙහෙම ඉරක් ඇඳලා නැහැ. අපි දැන් උදාහරණයක් ගත්තොත් මෙඩිසින් පීඨයයි ඉංජිනේරින් පීඨයයි වෙනස් කරලා මෙහෙම ලොකු ඉරක් ඇඳලා නැහැ. මෙඩිසින් කරන ළමයි ඉංජිනේරු වෙන්නත් පුළුවන්, එන්ජිනියරින් කරපු ළමයි මෙඩිසින් කරන්නත් පුළුවන්. දැන් ඔබ තුමාට මතක ඇති ශ්‍රමිලා ආනසලපති, එයා ගැස්ට්‍රෝඇන්ටරොලොජිස්ට් කෙනෙක්. එයා බේල විශ්වවිද්‍යාලයේ වයිස් ප්‍රෙසිඩන්ට්. එයා වෛද්‍යවරයෙක් වුණේ ඉංග්‍රීසි ඉගෙනගෙන. එයාගේ මේ අධ්‍යාපනය ඉංග්‍රීසි. ඒ අධ්‍යාපනය ඉංග්‍රීසි කරලා ඊට පස්සේ වෛද්‍යවරයෙක් වුණා. එතකොට ඒ එහෙම වුණාම අර ලොකු මෙහෙම එහෙම බැඳුමක් කනෙක්ෂන් එකක් තියෙනවා. එතකොට හුඟක් මම දන්න වෛද්‍යවරු එක්කෝ බිස්නස් කරපු බිස්නස් විද්‍යාපීඨයේ හිටපු අය, එහෙම නැත්නම් මියුසික් විද්‍යාපීඨයේ හිටපු අය, එහෙම නැත්නම් ඉංජිනේරු විද්‍යාපීඨයේ හිටපු අය ගිහිල්ලා වෛද්‍යවරු වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාට මතකද අපේ පුතා වුණා, එයා ශල්‍ය වෛද්‍යෙක් වුණාට පටන් ගත්තේ වෙන දෙයකින් පටන් ගත්ත බයෝකෙමිස්ට්‍රි කරලා පටන් අරගෙන එයා වෛද්‍යවරයෙක් වෙලා දැන් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙලා ඉන්නවා. අන්න ඒ ඉරි නැතිකම බොහෝ වැදගත් දෙයක්. අපි බිස්නස් ඩිග්‍රී එක එපාර ඉරක්, එතනින් ගියාම ඉංජිනේරු පීඨයේ ඉරක්, ඊට පස්සේ වෛද්‍ය පීඨයේ ඉරක්, ඊට පස්සේ ආර්ථික විද්‍යාව ඉරක්. හැම මේක අස්සෙම අපි ඉරක් ඇඳලා තියෙනවා. බෑන්න මේ ඉරි ටික නැති කරන්න ඕන. එතකොට තමයි මේ පීඨවල එක එක්කෙනාට කතාබස් කරලා ඒක කරගන්න පුළුවන්. ඒක උදාහරණයක් තමයි මෙතුමා කිව්වේ රයිස් විශ්වවිද්‍යාලේ ඒ තත්තු දෙකේ බිල්ඩින් එකේ තියෙන මේස. මම හිතන්නේ ඒක තත්ත්වක මේස 50ක් 60ක් විතර තියෙනවා මතක ඇති නේද?
එතකොට ඒ ආරමේ ඩිසයින් කිචන් කියලා
තියෙනවා. ඩිසයින් කිචන් කියන එකේ තමයි මේ මේස තියෙන්නේ. ඒ හැම මේසෙම තියෙනවා නවෝත්පාදනය. ඒ නවෝත්පාදනයේ කවුද ළමයි ඉන්නේ? එක ළමෙක් විද්‍යාපීඨයෙන් ආවා. තව ළමෙක් වෛද්‍ය පීඨයෙන් ආවා. තව ළමෙක් ඉකොනොමික්ස් ආර්ථික විද්‍යාවෙන් ආවා. තව ළමෙක් ඉංජිනේරු පීඨයෙන් ආවා. මේ ළමයි එක්කහුවලා කරන්නේ මේක. එතකොට මේ වෛද්‍ය පීඨයේ ළමයි අර ඉංජිනේරු පීඨයේ ළමෙන්ට ඒගොල්ලෝ නිකන් පිටස් කෙනෙක් විදිහට නෙමෙයි හිතන්නේ. ආ ඒගොල්ලොත් අපේ අය. මේගොල්ලොත් අපේ අය. අපි ඔක්කොම together මේ අපි ඔක්කොම එකට වැඩ කරන්නේ. අන්න ඒ වගේ සංස්කෘතියක් අපි ඇති කරන්න ඕන විශ්වවිද්‍යාලවල. අර මේ එක එක පීඨ වෙනස් කරන මේ අර ඉර අඳින්නේ නැතුව මේ විශ්වවිද්‍යාලවල උපකරවතිය තමා දැන් මේ බොහොම උත්සාහ කරන්නේ මේ වගේ මේ සංස්කෘතියක් ඇති කරන්න මේ ළමයි එකට වැඩ කරන්නේ.
ඔව් නවෝත්පාදන මධ්‍යස්ථානයේ තුලම ඉතින් එකට වැඩ කරන්න දැනුම බෙදා ගන්න පුළුවන්. ඇත්තටම වෛද්‍ය විද්‍යාව දන්න කෙනා සමට ඉංජිනේරුමේ පැත්තේ නැඹුරුවක් නොවෙන්න පුළුවන්. සමට කලා විෂය ධාරාවන් ඉගෙන ගන්න ආගි තව හොඳ අදහසක් එන්න පුළුවන්. සමට ඉංජිනේරු පැත්ත තාක්ෂණය නොදන්නවා වෙන්න පුළුවන්. ඒක බෙදා හදාගත්තහම අලුත් දේවල් බිහි වෙයි.
හැබැයි ඒක දැන් නවෝත්පාදනයේ විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයටත් මේක බොහොම වැදගත්. ඒ කියන්නේ නවෝත්පාදනයේ අත් වශයෙන් බොහොම වැදගත් දෙයක් තමයි මේ ඉරි ගස් කරලා මේ ඔක්කොම එකට වැඩ කරන එක. සාමාන්‍ය ජීවිතයටත් වෛද්‍ය විද්‍යාව කරපු අය, ඉංජිනේරු විද්‍යාව කරපු අය, මියුසික් කරපු අය, හිස්ටරි මේ ඉතිහාසය කරපු අය මේ ඔක්කොම එකට වැඩ කරනවා නම් අපේ මේ සොසයිටි එක, ඒ කියන්නේ අපේ සමාජය බොහොම ඊට ලොකු දියුණුවක් ඇති වෙනවා මේ අපි ඔක්කොම මේ වැඩ කරනවා නම්. අන්න ඒක මේ මගේ මේ මම මේ ගන්න රෙකමෙන්ඩේෂන් එක තමයි ඒක පුළුවන් විදියකට මේක නැති කරන්න ඕන මේ තියෙන ඉරි ටික මේ බෙදීම නැති කරන්න ඕන.
ඔව් මම හිතන්නේ අපි හැමෝම වගේ එකඟ වෙනවා ඊ අදහස් වලට. කට්ටිය එකතු වෙලා විවිධ විෂයන් දන්නා කට්ටිය එකතු වෙලා කතා බහ කරනකොට තමයි මේ ලොකුවට ඒ වගේ අදහස් මේ ඇති වෙන්නේ. ඉතින් මේ 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 ගැන කතා කරනකොට මම මේ අපේ විද්‍යාලයේ පදිංචි විද්‍යාලයේ මේ විද්‍යාල්පතිතුමත් එක්ක කතා කරනකොට එයා කිව්ව දෙයක් තමයි ඇත්තටම මේ විශේෂයෙන්ම මේ පරිගණක පාඨමාලාව හදාරන ශිෂ්‍යයන්ට තියෙන අමාරුවක් තමයි මේ පරිගණක හිඟය මුළු විද්‍යාලයටම තියෙන මහවිද්‍යාලයටම තියෙන පරිගණක යන්ත්‍ර දෙකයි. එකක් මේ කාර්යාලයේ පාවිච්චි වෙනවා, අනික තමයි මේ ළමයින්ට පාවිච්චි කරන කියන එක. ඉතින් අපි පුළුවන් උත්සාහයක් ගන්නවා ඒ ඇයට පරිගණක යන්ත්‍ර කිහිපයක් ලබා දෙන්නට. ඉතින් ඔබගේ අදහස උතේ ගැන තීරණම් අපට කතා කරමු. දැන් මේ ඒ එකම කියවුණු දෙයක් තමයි පරිගණක 8ක් තිබුණා මේ විද්‍යාලයේ. නමුත් ඒව වැඩ කරන්නේ නැතුව ඒව තියෙන නිසා අලුත් පරිගණක එන්නේ නැහැ. මොකද මේ ඒගොල්ලන්ගේ ඉන්වෙන්ටරි එකේ 8ක් තියෙන බව පේනවා. ඒකින්ද කොළඹින් එවැනි අවස්ථාවලදී වෙන විද්‍යාලයකට දෙන මිසක් මේකට දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේක වැඩ කරන්නේ නැති නිසා ඒගොල්ලන්ට උපදෙස් ලැබිලා තියෙනවා. ඒවා එහෙනම් අහක දාන්න ඉන්වෙන්ටරි අහක් කරන්න කියලා. නමුත් විදුහල්පතිතුමා ඒක ඉන්වෙන්ටරි අහක් කළත් ඒ පරණ පරිගණක යන්ත්‍ර ලැබෙන තියාගෙන ඒ දූ දොරොන්ට දීලා තියෙනවා. ඒගොල්ලන් දැන් මේවා ගලවලා ඒවා හදන්න බලනවා, මේ ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක්. මේ අපි පුංචි දවස්වල අපි මට මතකයි මම පොඩි දවස්වල මේ රේඩියෝ ක්ලබ් කියලා එකක් අපේ විද්‍යාලයේ තිබුණා. අපි ඒකට එකතු වෙලා අපි කෑලි අරගෙන රේඩියෝවක් හැදුවා, ඇහුවා. අපි මේ කාලෙම ඉස්කෝලේ කාලෙම මේ ඇහුවේ ඒ රේඩියෝ එකෙන් තමයි. නමුත් අපි තාමත් මම නම් තාමත් දන්නේ නැහැ කොහොම මොනවද කියන එක. මොකද මම මේ යාන්ත්‍රික ඉංජිනේරුවෙක් මිසක් මම ඒ අංශයට ගියේ නැති නිසා. නමුත් අපි උනන්දු ඇති කරපුනේ අන්න එවැනි වැඩසටහනකින්. හොඳයි, අපි තවත් කෙටි මේ කතාවක්. ඒක මහාචාර්ය රනිල් දසිල්වා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය. ඉතින් ඔහුගේ මේ අදහස් ගැනත් අපි පොඩ්ඩක් මේ හොයලා බලමු.
අපි දන්නවා අපේ කරුම ලෙඩ කියලා බැහැර කරපු, හොඳ කරන්න බෑ, නිදාගත රෝගෝ කරුමෙටම තමයි ළමයා ඇදිලා තියෙන්නේ කියලා බැහැර කරපු ලෙඩ වගේක් තියෙනවා. නමුත් අද ලෝකය ඒවට නවීන ක්‍රම ඔස්සේ පර්යේෂණ කළ, විශේෂ ජාන විද්‍යාත්මක පර්යේෂණ මගින් සෛලයේ ඇතුළටම ගිහිල්ලා ලෙඩේට මුල මොකද්ද කියලා හොයලා ඒවට ප්‍රතිකාර කරන නවීන ක්‍රමවලට ගිහිල්ලා තියෙනවා. අපි රටක් හැටියට උත්සාහයෙන් දරන බව ඇත්ත. මහාචාර්යතුමා මේ විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් හින්දා මම අහන්නේ, අපි එතනට කොයි තරම් දුරකද අපි ඉන්නේ රටක් හැටියට? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.
ඇත්තට රටක් හැටියට නම් ගොඩක් දුර අපිට යන්න වෙනවා. අපේ උපකල්පිතතුමා නම් සම්පූර්ණයකට අපිට උදව් දෙනවා. දැන් මම කියන්නම් අපේ සෙන්ටර් එකෙන් අපි ගොඩක් නැචරල් ප්‍රොඩක්ට්ස් බලලා තියෙනවා, විශේෂයෙන්ම සිනමන්. අපි දැන් කුරුඳු ගත්තොතින් අපි ලංකාවේ තියෙන ප්‍රභේද ඔක්කොම බලලා තියෙනවා, හතක් විතර තියෙනවා. ඒ හැම එකම රෝගයකට එක එක මේ වර්ගය වෙනස්. මේ හයිපර්ටෙන්ෂන් වල බ්ලඩ් ප්‍රෙෂර් එකට හොඳ වර්ගය අතර වශයෙන්ම මේ අපි කියමු කැන්සර් වලට හොඳ නැහැ. ඉතින් මේ වගේ ඔන්න ඔතන තමයි අපි ජාන පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. ඒතකොට අපි අතර වශයෙන්ම කුරුඳු හොඳයි කියලා කියන්නේ නැතුව අපි මොන කුරුඳු ස්පීසීස් එකද මේකට ගන්න කියලා අපි ළමයි කීප දෙනෙක් මේක PhD එකක් කරනවා.
සාමාන්‍ය මතයක් තියෙනවා මේ පොළවේ, අපේ පොළවේ වැවෙන කුරුඳු ලෝකේ හොඳම කුරුඳු අතරට වැටෙනවායි කියලා. විශේෂයෙන් ඖෂධීය ගුණය අතින් ඉතා ඉහළයි කියලා මතයක් තියෙනවා.
අනිවාර්යෙන් අපි ඒක පෙන්වලත් කරලා තියෙනවා. සමහර රටවල කැසියා කියලා තියෙනවා, ඒවත් එක්ක අපි කම්පෙයා කරලා තියෙනවා. අනිවාර්යෙන්ම මේ වගේ ගුණය අතිවිශේෂයි. ඉතින් අපි කරලා තියෙන්නේ මේ ඒ වගේ නැචරල් ප්‍රොඩක්ට්ස් තේ වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්,
කහ පිළිබඳවත් යම්
පරිසරයක් කෙරුවේ නැහැ කහව. මේවා කරලා ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා අපි පෙන්නවා මේ වගේ ඇත්තටම ඔය ජාන සම්බන්ධව තියෙන ලෙඩ අන්ටින්ටන්, ඒ වගේම ස්පයිනෝසෙරිබිලේටක්ස් එක PhD දෙකක් යන උනාලකලක් මන් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. මෙහෙම මේ 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 මේවා ප්‍රොලොන් කරන්න පුළුවන්, බයෝමාකර්ස් රිප්ලේස් කරන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම අපි අපේ මුතුන් සිත්තන්ව අපි ලැබ් එකේ කරන්නේ, අපේ යුනිට් එකේ කරන්නේ, අපි ආපහු පිටිපස්සට යන එක විතරයි. විද්‍යාස්තර ගිහිල්ලා අපි ඒවා ඔප්පු කරනවා. මං එක අන්තිමට කියන්නම්, අපි කරපු එක පරීක්ෂණය, අපි මං හිතන්නේ සවුත් ඉස්ට් ඒෂියාවල කරපු ලොකුම පරීක්ෂණේ. අපි ඉන්දියාවේ මුලයි ලංකාවේ මුලයි අරගෙන මැරිච්ච කට්ටියගේ සාමාන්‍යයෙන් 125ක් විතර අරගෙන අපි පරීක්ෂණයක් කරා. ඇත්තටම ඔබතුමාට කියන ආඩම්බරයි, ඇල්සයිමර් කියන්නේ අපි දන්නවා ලෝකේ භයානකම ලෙඩක්, කෝටි ගණක් මුදලක් කියන ලෙඩක්, හොඳ කරන්න බෑ. නමුත් අපේ ඇල්සයිමර් පතෝලොජි එක බැලුවම කොලකන, කහපාට කොලකන, පළතුරු කන, ඒ වගේම තේබුණ මේ හැම කෙනෙකුගේම මොලේ ඇල්සයිමර් පතෝලොජි අඩු වෙලා කියලා අපි ඒක පබ්ලිෂ් කරලා අපි ලෝකෙට පෙන්නන.
ඔ අපි ඒ කතා ඒ ඛණ්ඩය අපි ඔබට ප්‍රචාර කරන්නට එක හේතුවක් තමයි කොයිතරම් දුරට අපි මේ ගැමි මේ දැනුම වටිනවද කියන එක විශේෂයෙන්ම මහතුරු කිව්වේ මේ කුරුඳු ගැන කුරුඳු ලංකාවේ සිරොන් සිනමන් සහ ලෝකයේ ඊට වඩා විශාලතම පැතිරලා තියෙන්නේ ආසියාවේ තියෙන කැසියා කුරුඳු. නමුත් ඒ කැසියා වලට වඩා ශ්‍රී ලංකා මේ කුරුඳු වල විශේෂ ගුණ කීපයක්ම තියෙනවා. දැන් ලෝකේ පුරා මේ මතය පැතිරලා යනවා. විශේෂයෙන්ම චීනය, වියට්නාමය, මැලේසියා වගේ ඒ වගේ මේ කැසියා නිපදවන රටවලත් දැන් ලංකාවේ කුරුඳු වලට තියෙන ඉල්ලු වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ජාන ගැන කියලා මේ කුරුඳු වලත් ලංකා කුරුඳු වලත් කොයි ජානිය තියෙන කින්ද වැඩි හොඳ? එතකොට ඒ ජානිය තියෙන කුරුඳු වෙනමම නිෂ්පාදනය කරලා ඒව වෙනමම අලෙවි කරන්න පුළුවන් නම් එහෙම කොයිතරම් දුරට මේ අගය වැඩි කරන්න පුළුවන්ද කියන ගැනත් අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ අන්න ඒ අදහස් අපිට ලැබෙන්නේ ඇත්තටම මේ මහතුරු කිව්ව වගේ ගැමි අදහස් වලින්. අපේ ග්‍රාමීය පළාත්වල තමයි මේ වගේ මේ දැනුම තියෙන්නේ. ඉතින් ඒ දරුවන්ට එවැනි අත්දැකීමක් ලබා දෙන්නට, එවැනි නවෝත්පාදනයට මේ උනන්දු කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලනවා අපි ප්‍රයත්න සාර්ථක කරගන්නට. අපි මේ අසා සිටින ඔබගෙනුත් ආධාරය බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් අපේ දුරකථනය 02744 89 0468 02744 89 0468 එකට දුරකථනයට ඇමතුමක් දීලා එහෙම නැත්නම් spurnsgroup@gmail.com වලට විදුලි ලිපිණයක ලිපියක් එවන්න අපි සමග සම්බන්ධ වෙන්න. හොඳයි, අපි දැන් කාලය අවසාන වේගණ නිසා අවසානයේ ගීතයකට සම්බන්ධ වෙන්නයි මේ සූදානම. මේ සනත් නන්දසිරි මහතාගේ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්.
මගේ දෙයත දලදාහි සරණ සැපතින් සපිරුණු විවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දලදාහි මිසෙවණයි මගේ දෙයත දලදාහි මිසරණයි සැපතින් සපිරුණු විවහල් වස්තරද මහරු අතීතය සීව තේජසිංහයයි තිබිදි දෙනහස් වස්තරද මහරු අතීතය සීව තේජසිංහයයි තිබිදි මගේ රටට ජලදා හිමි සෙවණයි මගේ දෙයක ජලදා හිමි සරණයි
දැන් එළබිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. සදන් ලයිට්ස් ගැන තව ටිකක් කතා කරන්න හිටියත් ඒකට වෙලාව දැන් නැති වුණා, වෙලාව මදි. අද වැඩසටහනෙන් අප භාවිතා කළ හඬපට අප ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ දොරමඩලාව වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද සීසර ලංකා නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
සුභරාත්‍රියක්. සමිඳුන් සෙවණේ ජය ගද බැඳුනා, ජය පිර වැයුනා, ජය ගී ගැයුනා. සමිඳුන් සෙවණේ